එසමගින් අපි සූදානම් වන්නේ ගෙවි යන සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කාලීන සහ දේශපාලනික තොරතුරු දෙසට අවධානය යොමු කරන්නට. විශේෂයෙන්ම පසුගිය සතියේදී ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වුණු විශ්වාස භංගය ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම කතාබහට ලක්වන මාතෘකාව බවට පත් වුණා. මෙහි ප්‍රතිඵලය දෙස බොහෝ දෙනෙක් බලා සිටියේ. අවසානයේ අග්‍රාමාත්‍යවරයාට හැකියාව ලැබුණා මේ විශ්වාස භංගයෙන් ජයග්‍රහණය කරන්නට. නමුත් මේ වන විට යම්කිසි ආකාරයක දේශපාලනික අස්ථාව භාවයක් මේ විශ්වාස භංගය සමගිනුත් දේශපාලනික ව්‍යාකූල භාවයක් මේ විශ්වාස භංගය සමගින් ඇති වී තිබෙන බව අපි සඳහන් කරන්නට ඕන. කෙසේ වෙතත් මේ පිළිබඳව තොරතුරු වෙත අද ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන් පළමුවෙන් අපි අවධානය යොමු කරන්න සූදානම්. මනෝජ් යුදතියාවල සමගින් අපි සම්බන්ධ වන්නට සූදානම් ශ්‍රී ලංකාවේ සිට. මනෝජ් සමගින් සවස්තර තොරතුරු කතා බහ කරන්නට පෙර මේ විශ්වාස භංගයෙන් පසුව සහ මේ විශ්වාස භංගය පිළිබඳව විවිධ පාර්ශ්ව දැක් වූ අදහස් කීපයකට අපි අවධානය යොමු කරන්නට සූදානම් වන්නේ. විශේෂයෙන්ම අමාත්‍ය අඛිල විරාජ් කාර්යවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍ර වන්නිආරච්චි යන පිරිස මේ සම්බන්ධයෙන් දැක් වූ අදහස් වෙත දැන් අපි අවධානය යොමු කරමු.
විශ්වාස භංගයට පක්ෂව ඡන්ද දුන්නු ඇමතිවරු 6 දෙනාට වෙරෙහිව විශ්වාස භංග 6කුත් ගිහිල්ලා කතානායකට බාර දෙනවා. අද කියන රනිල් ඒකෙ ඉල්ලාස් කරගන්න කියලා. ඇත්තටම රනිල් දිනනන ඊයේ දුන්නු විශ්වාස භංග යෝජනා 6 අදයි ආපහු අකුරගන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16ක් විශ්වාස භංග යෝජනාව අපි පරදින බව දැනදෙනව අතේ සෙව්වා විශ්වාස භංගයට පක්ෂව. හැබැයි ඒ 16 නෙවෙයි, ඒ අය විපක්ෂයට ඇවිල්ලා වාඩි වෙන්නේ ඉදිරි දවස්වලදී 16ට වඩා වැඩි මිනිසක් එක්ක කියලා අපි තමුන්වහන්සේට සාතික වෙනවා. මේක බැලුව බැලමට පරාජයක්, නමුත් ජයග්‍රහණ රාශියක ප්‍රසූතියක් එක්ක.
අපට අවශ්‍ය වුණේ ආණ්ඩුව ඇතුලේ බෙදීමක් ඇති කරගන්න. ඒ බෙදීම පැහැදිලි වශයෙන්ම විශ්වාස භංගයේදී සිද්ධ වුණා. මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තමයි මේ ආණ්ඩුව තියෙන්නේ. ඒතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අවසාන ඉල්ලීමක් උනේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට අඩියක් පස්සට අරගෙන ඉල්ලාස් වෙන්න. ඒ ඉල්ලාස් වීම සිද්ධ නොවුණු නිසා එක්සත් ජනතා නිදහස් සන්ධානය රනිල් වික්‍රමසිංහ මහත්තයාට විරුද්ධව ඡන්දය ලබා දුන්නා.
මේක ජයග්‍රහණය කරන්න බැරි බව ඒ වෙනුවෙන් මැදිහත් වුණු කණ්ඩායමම කිව්වා. එතකොට අපි කල්පනා කරා අපි විරුද්ධ වෙලා සම්පූර්ණ ආණ්ඩුව UNP බාර දීලා එළියට වෙලා ඉන්නවද, එහෙම නැත්නම් මේ ආණ්ඩුව ඉඳගෙන ජනතාවට වැඩක් කරනවද කියලා. මොකද අපේ 25 දෙනා ඡන්දෙ දුන්නත් ඒත් අපි පරාජයයි. අපි ජනාධිපතිතුමාගේ අවසරය මත ජනාධිපතිතුමා කිව්වෙත් බහුතරය ගන්න තීන්දුවට එකඟ වෙන්න කියලා. ඉතින් 25 දෙනෙක් තීන්දුවක් ගත්තා. පක්ෂව ඡන්ද දෙන්නේ නැතුව, විරුද්ධව ඡන්ද දෙන්නේ නැතුව මධ්‍යස්ථව කටයුතු කරන්න. විශ්වාස භංගයක් ඉදිරිපත් වුණා. ඊට පස්සේ මේ 16 දෙනා අයින් කරන්න කියලා. මම මේ වෙලාවේ මේ ඉදිරිපත් කරපු කණ්ඩායමටත් කිව්වා, අපි ඒ අය ඉදිරිපත් කරන ඒ විශ්වාස භංගේ සහයෝගය අපි ලබා දෙන්නේ නැහැ කියලා. අපේ අය ඉන්න කැමති නම් ආණ්ඩුව තුල මොනමගේ තීන්දුවක් ඒකේ ගත්තත් අපි ඒට විරුද්ධව ගේන කටයුත්තකට අපේ සහයෝගයක් අපි ලබා දෙන්නේ නැති බව.
විශ්වාස භංග යෝජනාව සඳහා පක්ෂව ඡන්දෙ දුන්න අය මෙම කැබිනට් මණ්ඩලයේ සිටීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට බරපතල ප්‍රශ්නයක් තියෙන බවත්, ඔවුන්ව ඉවත් කිරීම නැත්නම් ඔවුන්ව කැබිනට් මණ්ඩලයේ නියෝජනයකින් තොරව කටයුතු කිරීමට කටයුතු කරන්න කියලා. ඔවුන්ට සදාචාර අයිතියක් නැහැ මේ කැබිනට් එකේ හෝ අමාත්‍ය මණ්ඩලයේ ඉන්න. මොකද විශ්වාස භංගයක් ගෙනාවුම විරුද්ධව ගෙනල්ලා කවුරු හරි ඒකේ ඉන්න හදනවා නම් ඒ ඉන්නේ වෙන වරප්‍රසාද හෝ වෙන මේකකට මිසක් සදාචාර අයිතියක් නැහැ.
දැයි දැන් අපි සූදානම් විශ්වාස භංගය තුල සිදුවුණු සිදුවීම් සහ විශ්වාස භංගයෙන් පසුව වාර්තා වන සිදුවීම් සවිස්තරව කතා බහ කරන්නට අපි ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගන්නවා මාධ්‍යවේදී මනෝජ් යුදතියාවල. මනෝජ් ආයිබෝන්.
ආයිබෝන් සංජය.
මනෝජ්, අපි මේ කරුණු කාරණා විශේෂයෙන්ම විශ්වාස භංගයෙන් පසුව ඇති වූ කරුණු කාරණා පිළිබඳව කතා බහ කරන්නට පෙර ඔබගෙන් දැනගන්නට කැමති, විශ්වාස භංගයේදී මොකද වුනේ?
විශ්වාස භංගයේ සිදුවුණු පහුගිය බදාදා උදෑසන වෙන විටත් යම් කුතුහලයක් ඇති වෙමින් තිබුණා. විශ්වාස භංගයට මොනවා වෙයිද, අග්‍රාමාත්‍යවරයා පරදීද දිනයිද කියලා. ඒකට හේතුව විශේෂයෙන් ඒකාබද්ධ විපක්ෂයේ විශ්වාස භංගය අරගෙනවත් අන්තිම මොහොතේ ප්‍රසන්න රණතුංග වැනි මන්ත්‍රීවරුන් සඳහන් කරලා තිබුණා මේ මොහොතේ විශ්වාස භංගයක් ගෙනෙල්ලා අවශ්‍ය නැහැ කියලා. ඒත් එක්කම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව එක්සත් ජාතික පෙරමුණේ කණ්ඩායමත් යම් මතභේදාත්මක තැනක හිටියේ අපි අවසාන තීන්දුවක් අරගෙන නැහැ මොකද කරන්න කියන එක සම්බන්ධයෙන්. විශේෂයෙන් රිචාඩ් බදියුදින් අමාත්‍යවරයාගේ පක්ෂය මෙවැනි අය මොනවද කරන්න කියන දේ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් තිබුණ නැහැ. ගාරුවාද වන විටත් බදාදා දිනේ වන විට එක්සත් ජාතික පෙරමුණ තීරණය කරනවා ඔවුන් එක තැනකට එකතු වෙනවා කියලා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය දෙපැත්තට දෙපසට දෝලණය වෙමින් තිබුණු නිසා පැහැදිලි තත්ත්වයක් තිබුණේ නැහැ. නමුත් පාර්ලිමේන්තු විවාදය ආරම්භ වෙලා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයාගේ කතාවත් එක්ක යම් ඉඟියක් පළ වුණා. විශ්වාස භංගයේ ජය බොහෝ විට එක්සත් ජාතික පක්ෂයට එමල් නැත්නම් අග්‍රාමාත්‍යවරයාට හිමිවේවි කියලා යම් සංක්ෂිප්තයක් අපි අරගත්තොත් විශ්වාස භංගයේ කාරණාවලට ඔහුගේ විරුද්ධත්වයක් නැති බව පේන්න තිබුණත් නමුත් මේ විශ්වාස භංගය අරගෙන ආපු කාරණාව චේතනාව දේශපාලනික කාරණාවක්ද දේශපාලනික චේතනාවක්ද කියන දේ ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන්න වුණා. ඔහුගේ කතාවේ දේ අනුව පෙනී ගියා දෙමළ ජාතික සන්ධානය විශ්වාස භංගයට පක්ෂව ඡන්ද දෙවි කියලා. කොමනත් රාත්‍රී 9:00 පමණ වන විට ඡන්ද විමසීම ආරම්භ වුණා. ඒ අනුව විශ්වාස භංගයට විපක්ෂව ඡන්ද 122ක් ලැබුණා. පක්ෂව ලැබුණ ඡන්ද 76ක් විතරයි. මන්ත්‍රීවරුන් 26 දෙනෙක් ඡන්දේ පාවිච්චි කරන්න නැතුව පක්ෂව විපක්ෂව ඡන්ද ලබා දෙන්නේ නැතුව හිටියා. බොහෝ දෙනෙක් ඒ වෙලාවේ පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ. ඒ 26 දෙනා ඇතුළුව අවසාන වශයෙන් විශ්වාස භංගයේ වැඩි ඡන්ද 46කින් පරාජයට පත් වෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ විශ්වාසය පාර්ලිමේන්තුව ඇතුළේ ඒ අනුව තහවුරු වෙනවා. විශේෂත්වය වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ආනන්ද අලුත්ගමගේ, පාලිතරංග බණ්ඩාර, වසන්ත සමරසිංහ කියන මන්ත්‍රීවරු අග්‍රාමාත්‍යවරයාට විරෝධ තැනක හිටියත් පාලිතවරප්පෙනුම් මන්ත්‍රීවරයා, චතුර සේනාරත්න මන්ත්‍රීවරයා මේ අයගේ අදහස් දැක්වීම වලින් මොවුන් අග්‍රාමාත්‍යවරයාට විපක්ෂ දෙමන් නැත්නම් විශ්වාස භංගයට පක්ෂව ඡන්ද දෙයිද කියන දෙගිඩියාවක් අන්තිම දවස වෙනකන් තිබුණා. නමුත් ඡන්දේ ප්‍රකාශ කරද්දී සියල්ල අමතක කරලා ඔවුන් විශ්වාස භංගයට විරුද්ධව අග්‍රාමාත්‍යවරයාට පක්ෂව ඡන්දේ ප්‍රකාශ කරන්න තීරණය කළා. ඒ අතර පූජ්‍ය අතුරුලේ රතන ස්වාමින් වහන්සේ පහුගිය දිනවල සඳහන් කළා උන්වහන්සේ අග්‍රාමාත්‍යවරයාගේ නිදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් යම් විමසීමක් කරලා තියෙනවා. ඊට ප්‍රතිචාරයක් නොලැබුණොත් උන්වහන්සේට විශ්වාස භංගයට පක්ෂව ඡන්ද දෙන්න සිද්ධ වෙනවා කියලා. නමුත් අවසාන මොහොතේ උන්වහන්සේ පාර්ලිමේන්තුවට වැඩියේ නැහැ. උන්වහන්සේ සඳහන් කර අන්තිම දවසේ බදාදු දිනේ මම ඡන්ද නොදී ඉන්න තීරණය කරනවා කියලා. ඒ අනුව ආණ්ඩුවේ කිසිම කෙනෙක් විශ්වාස භංගයට පක්ෂව ඡන්ද දුන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ සාක්ෂත් ජාතික පෙරමුණ නියෝජනය කරන අය මනෝ ගණේෂන් අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායමටත් යම් ප්‍රශ්න තිබුණොත් ඔවුන් අන්තිමට විශ්වාස භංගයට විපක්ෂවයි ඡන්දය ලබා දුන්නේ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භූමිකාව මොකක්ද කියලා බොහෝ දෙනෙක් බලාගෙන හිටියා. ඒකට හේතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරයෙක්, නියෝජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විශ්වාස භංග යෝජනාව බාර දෙද්දිම ඊට පක්ෂව තමන්ගේ අත්සන ලබා දීලා තිබුණා. ඒ අනුව TBA ක නායක රාජ්‍ය අමාත්‍යවරයා සහ සුසන්ත පුත්‍රිල්ල මේ රාජ්‍ය අමාත්‍යවරයා කොන්ද කෙලින් තියාගෙන විශ්වාස භංගයට අත්සන් කරා වගේම පාර්ලිමේන්තුවට ඇවිල්ලා විශ්වාස භංගයට පක්ෂව ඡන්ද දුන්නා. සහ අත්සන් කරපු කාද මස්තාන් මන්ත්‍රීවරයා සහ නිශාන්ත මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට නැවිත් ඡන්ද නොදී හිටියා. එතන තමයි යම් අභියෝගාත්මක තත්ත්වයක් තිබුණේ. ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදුවේ ගන්න තීරණය මොකක්ද කියලා බොහෝ දෙනෙක් ප්‍රශ්න කරමින් හිටියා. සමහර අය විශ්වාස භංගයට විපක්ෂව ඡන්ද දෙයි කියලා හිතුවා. එහෙම දෙයක් උනේ නැහැ. පාර්ලිමේන්තුවට නොපැමිණි හිටපු අය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී හිටියා. ආපු අය විශ්වාස භංගයට පක්ෂව ඡන්ද දුන්නා. ඒ අනුව අමාත්‍යවරුන් 6 දෙනෙක් ඇතුළු කණ්ඩායමක් විශ්වාස භංගයට පක්ෂ වීමත් එක්ක යම් ගැටලුකාරී තත්ත්වයක් මෑත කාලයේ නිර්මාණය වෙලා තියෙනවා. කොමනත් අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඇතුළේ විශ්වාසය තහවුරු කරගත්තා. එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ හඩ ඊට පස්සේ නගන්න පටන් ගත්තා. අග්‍රාමාත්‍යවරයා විශ්වාස භංගයේ නිමාවට පත් වෙලා ගංගාරාම විහාරස්ථානට ගිහිල්ලා ආශිර්වාද ලබා ගත්තා. ඊට පස්සේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඔවුන් යම් තේපැන් සංග්‍රහයකට සහභාගී වෙලා තිබුණා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය විශ්වාස භංගයේ ජයග්‍රහණය කිරීමේ සතුට, ඒ කියන්නේ විශ්වාස භංගයේ පෙරදුණ ඔවුන් ජයග්‍රහණය කිරීමේ සතුට භුක්ති විඳින්න හිටියා. වගේම අග්‍රාමාත්‍යවරයාත් කිව්වා තමන් බලාපොරොත්තු වෙච්ච විදිහට පක්ෂයේ සමහර මන්ත්‍රීවරු කියපු විදිහට පක්ෂයේ ප්‍රතිසංවිධානයක් ඉතා ඉක්මනින් සිද්ධ කරන්න ඕන කියන තැනින් ඒ කටයුතු නිමාවට පත් වුණා. සංජය
මනෝජ්, දැන් මේ කාරණයේදී විශ්වාස භංගයෙන් පසුව කතාබහට ලක්වන කරුණු කාරණා දෙසට අවධානය යොමු කළොත් එක් කාරණයක් තමයි මේ විශ්වාස භංගයේ ජය ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයා විවිධ පක්ෂවලට ලබා දුන්නු පොරොන්දු, විශේෂයෙන්ම දෙමළ ජාතික සන්ධානයට ලබා දුන්නු පොරොන්දු යනුවෙන් මා දුටුවා පුවත්පතක ලයිස්තුවකුත් ගෙවිගේ සතියන්තයේදී පළ වෙලා තිබුණා. මේ කරුණු කාරණා ගැන තොරතුරු මා ඔබගෙන් දැනගන්නට කැමති.
ඔව්, එහිදී සඳහන් කරලා තිබුණා විශේෂයෙන් දෙමළ ජාතික සන්ධානයත් එක්ක යම් කේබල් කිරීමකට ආවද කියලා. මොකද අන්තිම දින කීපේ ඔවුන් තීන්දුව ගන්නවා කිව්වා, ඡන්දේ නොදී ඉන්නවා කිව්වා පාර්ලිමේන්තුවේ. නමුත් ඔවුන් පක්ෂව තමයි, ඒ කියන්නේ විශ්වාස භංගයට විපක්ෂව තමයි ඡන්දේ භාවිතා කළේ. ඒ අනුව යම් දේවල් පොරොන්දුනාද කියලා එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්වරයා 37 මන්ත්‍රීවරයාත් මම දැක්කා පහුගිය දිනක කියලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂ නායකයාට අභියෝග දෙකක් තියෙනවා. ඒක තමයි පක්ෂීය මන්ත්‍රීවරු තමගේ කණ්ඩායමේ මන්ත්‍රීවරුන්ට ලබා දුන්නු පොරොන්දු ඉෂ්ට කිරීම සහ අනෙක් පක්ෂවලට දුන්නු පොරොන්දු ඉෂ්ට කිරීම කියන එක. එතනත් අර ඔබ කියන කාරණය ගැබ් වෙලා තියෙනවා. නමුත් විශ්වාස භංගයේ ජයග්‍රහණය කිරීමෙන් පස්සේ අග්‍රාමාත්‍යවරයා සභානායකවරයාත් එක්ක සඳහන් කරලා තිබුණා. අපි දැක්කා පුවත්පත්ත් වාර්තා කරලා තිනවා දෙමළ සංධානයට අපි කිසි පොරොන්දුවක් දුන්නේ නැහැ. 2015 ජනාධිපතිවරණ එකඟතා ඉටු කරන්න කියන එක තමයි ඔවුන්ගේ ඉල්ලීම. ඊට අමතරව ඉරවෙච්ච ඉඩම් ගැන බලන්න කියලා ඔවුන් කිව්වා. උතුරේ සංවර්ධනය මීට වඩා වේගවත් කරන්න කියලා කිව්වා. චෝදනා නැතුව රඳවගෙන ඉන්න දෙමළායට චෝදනා දාලා නඩු අහලා වැරදිකරුවන් නම් ඔවුන්ට දඬුවම් කරලා නැත්තම් වැරදිකරුවන් නෙවෙයි නම් ඔවුන් නිදහස් කරන්න කියලා කිව්වා. දෙමළායට රැකියාව ඕන කියලා කිව්වා. ඒවා සාධාරණ ඉල්ලීම්. ඒ හින්දා ඒවා අනුමත කරන්න පුළුවන්. ඒ ඇරෙන්න දෙමළ ජාතික සංධානයට වෙන පොරොන්දුවක් උනේ නැහැ කියලා තමයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කරලා තිබුණේ සංජය.
මනෝජ්ජ, දැන් මේ කාරණයෙන් පස්සේ කතාබහට ලක්වන අනෙකුත් කාරණය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විශ්වාස භංගයට ඡන්දය දෙන්න පාර්ලිමේන්තුව ආවෙන්නේ නැහැ. තවත් පිරිසක් පාර්ලිමේන්තුවේ ඉඳලා විශ්වාස භංගයට පක්ෂව ඡන්දය ලබා දුන්නා. දැන් මේ කාරණේදී දැන් මෙහිදී කතා වෙන කාරණයක් තමයි අපි දැක්ක පසුගෙදා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්ට එරෙහිව විශ්වාස භංගයක් ගේන්නට සූදානම් වෙනවා. මේ ඇති වෙලා තියෙන තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු අපි දැනගන්නට කැමතියි.
මේක සිද්ධ වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් කීප දෙනෙක් විශ්වාස භංගයට පක්ෂව එමනතම ඒකාබද්ධ විපක්ෂයට පක්ෂව හිට ගැනීමත් එක්ක තමන් නියෝජනය කරන තමන්ගේ කණ්ඩායමේ ප්‍රමුඛයා අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඒ කණ්ඩායමේ ඉන්දැද්දිම ඡන්දය ප්‍රකාශ කිරීම තමයි එහිදී අභියෝගාත්මක කාරණාව බවට පත් වුණේ. දාසිරි ජයසේකර ඇමතිවරයා, ස්පීඩි සානායක ඇමතිවරයා, සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා, අනුර ප්‍රදර්ශනී ආපා ඇමතිවරයා, චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයා සහ ජෝන් සෙනවිරත්න කියන කැබිනට් අමාත්‍යවරුන් 6 දෙනා විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන්නා. ඊට අමතරව රාජ්‍ය අමාත්‍යවරු විදිහට ලක්ෂ්මණයා පාබේවර්ධන, TB ඒකනායක ඩිලාන් පෙරේරා සහ සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ කියන රාජ්‍ය අමාත්‍යවරු ඡන්දය ලබා දුන්නේ විශ්වාස භංග යෝජනාවට පක්ෂව. නියෝජ්‍ය අමාත්‍යවරුන් විදිහට සුසන්ත පුංචිනිලමේ අනුරාධ ජයරත්න, සුමේදාජී ජයසේන, ලක්ෂ්මණ වසන්ත පෙරේරා, තාරණාත් බස්නායක කියන අය, ඒ වගේම නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාලත් විශ්වාස භංගයට පක්ෂව ඡන්දය ලබා දුන්නා. ඊට පස්සේ තමන් නියෝජනය කරන කණ්ඩායමේ නායකයාට එරෙහිවිලා තවදුරටත් සදාචාර සම්පන්න විදිහට සදාචාරාත්මකව ඒ කණ්ඩායම නියෝජනය කරන්න පුළුවන්ද, මේ අය මේ තනතුරු වලින් ඉල්ලා අස්විය යුතුයි කියලා එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් හඳුනාගන්න පටන් ගත්තා. විශේෂයෙන් ආසුමාර සිංහ, නලින් බණ්ඩාර වැනි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු ඊට පස්සේ සමයි උත්සාහ කළේ මේ කණ්ඩායමට එරෙහිව, මේ 16 දෙනාට එරෙහිව වෙන වෙනම විශ්වාස භංග 16ක් අරගෙන ඉන්න අවශ්‍යයි කියලා. ඊට යම් අත්සන් ප්‍රමාණයක් ලබා ගත්තා. අරගෙන පසුගිය සෙනසුරාදා දිනේ මේ විශ්වාස භංග යෝජනාව කතානායකවරයාට බාර දුන්නා. විශ්වාස භංග යෝජනා 16ක් විදිහට. ඉතින් ඒ අතර අග්‍රාමාත්‍යවරයා සඳහන් කරලා තිබුණා මේ කතානායකවරයාට බාර දුන්නු විශ්වාස භංග යෝජනා ඉල්ල අස්කර ගන්න කියලා. මේ ඒ බව මාධ්‍යට කිව්වේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා. ඊට පස්සේ මේ අයට එරෙහිව කතානායකවරයාට බාර දුන්නු විශ්වාස භංගය ඉල්ල අස්කර ගැනීමකුත් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව විශ්වාස භංගයේ විවාදයට නොගණීවි, නමුත් ඊයේ දිනෙත් අපිට ආරංචි වුණා එක්සත් ජාතික පක්ෂයේ දිගින් දිගටම කියන්නේ විශ්වාස භංගයට පක්ෂව ඡන්දය දීපු අයට ඉල්ලාස් වෙන්න කියලා. ඔවුන්ට කැබිනට් ධූරවල ඉන්න තවදුරටත් සදාචාරාත්මක අයිතියක් නැහැ කියලා. ඔය අතර තමයි නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඉල්ලාස් වෙන්න ඕන කියලා ජනාධිපතිවරයාට ලිපියක් බාර දුන්නේ. ඒ අතර පහුගිය සෙනසුරාදා දිනේ අපි දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරු කණ්ඩායම ජනාධිපතිතුමාට ලිපියක් දීලා තිනවා තමන් කැමති මේ තනතුරු අත්හරින්න. ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් මොකක්ද කියන්නේ, ජනාධිපතිවරයා ගන්න ස්ථාවරය මොකක්ද කියලා ජනාධිපතිවරයාගෙන් විමසලා තිබුණා. මම හිතන්නේ අද දිනේ ඒ සම්බන්ධයෙන් යම් තීරණයක් ලබා දේවි. ඊට පස්සේ ඔවුන් තවදුරටත් තනතුරු දරමින් රජයේ රැඳී සිටිනවාද නැද්ද කියන කටයුත්ත තීරණය දැනගන්න පුළුවන්කමක් ලැබේවි සංජය.
දැන් අපි අවධානය යොමු කරමු මනෝජ්ජ මේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානය කියන කාරණය දෙසට. විශේෂයෙන්ම මේ විශ්වාස භංගයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය තුළ ප්‍රතිසංවිධාන කටයුත්තක් සිද්ධ වෙන බවට තොරතුරු වාර්තා වුණා. අපිට ගෙවි ගිය සතියේදී වාර්තා වුණු කාරණය තමයි කබීර් හෂීම් අමාත්‍යවරයා පක්ෂයේ මහලේකම් ධූරයෙන් ඉවත් වුණා. ඒ වගේම ඊයේ දිනේදී එක්සත් ජාතික පක්ෂයේ සභාපති ධූරයෙන් මලික් සමරවික්‍රම මහතා ඉල්ලාස් වන බවට තොරතුරු වාර්තා වෙනවා. අපි දැනගන්නට කැමති මේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානය කියන කාරණේ ආශ්‍රිතව වාර්තා වන තොරතුරු.
ඔව්, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානයක් අවශ්‍යයි කියලා යෝජනා වුණේ, අවසාන වශයෙන් යෝජනා ඉදිරිපත් කළේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන සම්බන්ධයෙන් වාර්තා ලබා දෙන්න කමිටු තුනක් පත් කරලා තිබුණා. ඒ කමිටු තුන නිර්දේශ ඉදිරිපත් කරලා තිබුණා. ඒ අනුව විශේෂයෙන් පක්ෂයේ ලේකම්වරයා, මහලේකම්වරයා, පක්ෂයේ සභාපතිවරයා ඇතුළු තනතුරු වෙනස් විය යුතුයි සහ ඒවට නම් යෝජනා කරනවා කියලා ශ්‍රී ලංකාවේ මාධ්‍ය වාර්තා කරා. අපිත් මේ වැඩසටහනෙනුත් ඒ නම් මොනවද කියලා සඳහන් කළා. ඒ අනුව පක්ෂයේ මහලේකම්වරයා ඉවත් විය යුතුයි. ඊට අකිල විරාජ් කාර්යවසම් අමාත්‍යවරයා පත් කර යුතුයි කියලා යෝජනාවක් තිබුණා කියලා එහෙම ආරංචියක් තිබුණා අපි වාර්තා කරානේ. එයානු කබීර් හෂීම් මැතිවරයානේ පක්ෂ මහලේකම්වරයා විදිහට හිටියේ. ඔහු ඉල්ලා ස්විමේ ලිපිය බාර දීලා ඔහු මාධ්‍යයටත් සඳහන් කළේ පක්ෂේ ප්‍රතිසංවිධාන යෝජනා ඇවිල්ලා තියෙනවා ඊට සහාය දීමක් විදිහට තමයි තමන්නේ තනතුරෙන් ඉවත් වෙන්නේ කියලා. හැබැයි කබීර් හෂීම් අමාත්‍යවරයාට පක්ෂේ සභාපති ධුරය ලබා දිය යුතුයි කියලා යෝජනාවක් තිබුණා. ඒක සිද්ධ වෙන්නේ ප්‍රතිසංවිධාන කටයුතු වලදී. නමුත් මලික් සමර වික්‍රම පක්ෂේ සභාපතිවරයා ඒ තනතුරෙන් ඉවත් විය යුතුයි කියලා යෝජනාවක් තිබුණා. මම හිතන්නේ ඊට උදව් කරලා වෙන්න ඕන ඊයේ දවසේදී එතුමා මලික් සමර වික්‍රම අමාත්‍යවරයා අග්‍රාමාත්‍යවරයාට ලිපියක් බාර දීලා ඒ සම්බන්ධයෙන් මේ තනතුරෙන් ඉවත් වෙන්න සූදානම් කියලා සඳහන් කරලා තිබුණේ. ඉතින් ඒ වගේම අප්‍රේල් 7 වෙනිදා සහ 8 වෙනිදා පක්ෂේ ප්‍රතිසංවිධාන කටයුතු ගැන සාකච්ඡා කරන්න, ඒ වගේම අප්‍රේල් 30ට කලින් පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් කරනවා කියලා අග්‍රාමාත්‍යවරයා කලින් සඳහන් කරානේ. විශ්වාසභංග යෝජනාවෙන් පස්සෙත් එහෙම අදහසක් අග්‍රාමාත්‍යවරයා යෝජනා කළා. ඒ අනුව තමයි 7 වෙනිදා දවසේ පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වුණේ. එහිදී ඔවුන් අරලිගහ මන්දිරයේ රැස් වෙලා උදේ 10ට තමයි 10:30ට තමයි රැස්වීම ආරම්භ වුණේ. පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමත් කෘත්‍යාධිකාරී මණ්ඩලයත් ඔවුන් එහිදී ප්‍රතිසංවිධාන වාර්තා 3 පුළුල්ව සාකච්ඡා කරලා තිබුණා. ඒ වගේම එහිදී තීරණය වුණා කියලා පක්ෂේ නියෝජ්‍ය මහලේකම් අකිල විරාජකාරීවස මෙමතිවරයා මාධ්‍යයට කිව්වා. නායකත්වයේ වෙනසක් මේ මොහොතේ සිද්ධ වෙන්නේ නැහැ. නායකත්ව වෙනසක් නොකළ යුතු බව මේ ප්‍රතිසංවිධානය වෙනුවෙන් එක් වුණු ප්‍රතිසංවිධාන කණ්ඩායම සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය බහුතරය තීරණය කරලා තිබුණා. ඒ වගේම ඉහළ තනතුරු වලට පුද්ගලයන් පත් කරන්න උපදේශන කමිටුවක් පත් කරන්න ඕන කියලා තීරණය කළා කියලා මාධ්‍යයට වාර්තා වුණා. ඒ අනුව උපදේශන කමිටුවකුත් පත් කරලා තියෙනවා. ඊට සමාජිකයින් කීප දෙනෙකුගේ නම් එකතු කරලා තියෙනවා. 10 දෙනෙක් විතර ඉන්නවා. රජිත් මද්දුම බණ්ඩාර, අකිල විරාජ් කාර්යවසම්, ගායන්ත කරුණාතිලක, මංගල සමරවීර, නවීන් දිසානායක, අජිත් පී පෙරේරා, හරින් ප්‍රනාන්දු, සජිත් ප්‍රේමදාස, ඒත් එක්කම රවි කරුණානායක, ඉරාන් වික්‍රමරත්න, රුවන් විජේවර්ධන, නලින් බණ්ඩාර සහ ජේසී අලවතුවල යන පක්ෂයේ ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු ඇතුළු කණ්ඩායමකගෙන් සමන්විතව මේ කමිටුව පත් කරලා තියෙනවා. ඒ අනුව ඉදිරියේදී එහි ප්‍රතිසංවිධාන සිද්ධ වෙයි. 30 වෙනිදාට කලින් තමයි පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් සිද්ධ වෙනවා කියලා එක්සත් ජාතික පක්ෂයේ පාර්ශවයෙන් වාර්තා වුණේ. ඉතින් ඒ ගැන සාකච්ඡා කරන්න තමයි මේ උපදේශන කමිටුව පත් කරලා තියෙන්නේ. හැබැයි කොහොම වුණත් පක්ෂේ නායකත්වයේ මේ වෙලාවේ වෙනස් නොවිය යුතුයි කියලා තීරණයක් ගත්තා කියලා තමයි මාධ්‍යයට කිව්වේ නියෝජ්‍ය මහලේකම්වරයා වර්තමානයේ.
ඒ වගේම මනෝජ්, මේ සියලුම කරුණු කාරණා හමුවේ ශ්‍රී ලංකාවේ කැබිනට් සංශෝධනයක් සිදු වෙන බවටත් මාධ්‍ය යම්කිසි ආකාරයකින් වාර්තා කර තිබුණා. මෙහි ඇත්ත නැත්ත මොකද්ද?
ඔව්, ඒ සම්බන්ධයෙන් විවිධ ඉඟි තිබුණා. මේ ජාතික ආණ්ඩුව, එමන් නැත්තම් මේ සහයෝගීතා ආණ්ඩුව විශ්වාසභංගයේ ඉවර වෙච්ච දවසේ බදාදරය 12 අවසන් වෙයි කියලා බොහෝ දෙනෙක් ඉඟි පළ කරා. ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙනුත් නැවතත් යම් පීඩනයන්ට පක්ෂය සහ ඉහළ නායකත්වය තල්ලු කරනවා අපි දැක්ක. ඔවුන් කිව්වේ ආණ්ඩුවේම ඉන්න කණ්ඩායමක් විශ්වාසභංගයට අග්‍රාමාත්‍යවරයාව පිළිගන්න බෑවුව විශ්වාස නැහැ කියලා ඡන්දෙ දීලා තියද්දි ඒ අය කොහොමද ඉන්නේ? එමනම් ඔවුන් තනතුරු වලින් ඉවත් විය යුතුයි. එතන ආයමත් අලුත් කැබිනට් මණ්ඩලයක් හෝ කැබිනට් සංශෝධනයක් සිදු විය යුතුයි කියලා සඳහන් කළා. කොහොමත් මේ විශ්වාසභංගයෙන් පස්සේ කැබිනට් සංශෝධනයකට යනවා කියලා අදහසක් තිබුණා. දැන් ඊයේ දිනේ වෙන විට අකිල විරාජකාරීවසම් පක්ෂ නියෝජ්‍ය මහලේකම්වරයාම කියලා තිබුණා බොහෝ විට අලුත් අවුරුද්දට කලින් කැබිනට් සංශෝධනයක් සිදු වෙයි කියලා. ඉතින් ඒක එහෙම වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්, එහෙම අදහසක් තියෙනවා. මොකද එහෙම යෝජනා කිහිපයක් තිබුණා, ඒවා විටින් විට වෙනස් වුණා. අපි බලමු මේ සහයෝගිතා ආණ්ඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යන්න ඉහළ කණ්ඩායම් තීරණය කරලා තියෙනවා කියලා මේ සතියන්ත පුවත්පත් වාර්තා කරලා තිබුණා. ඒ අතරේ තමයි ඉරිදා දිනේම මේ ප්‍රවෘත්තිය වාර්තා වෙන්නේ. ඉතින් අපිට 100%ක් ප්‍රත්‍යක්ෂ කරලා කියන්න බෑ මේක මෙහෙම වෙයි කියලා. එහෙම අදහසක් තියෙනවා. ඒක අවුරුද්දට කලින්ද පස්සේද කියන එක පිළිබඳව නිශ්චිතව දින ප්‍රකාශ කරලා නැහැ. බොහෝ විට වෙන්න පුළුවන් අවුරුද්දට කලින් කියලා තමයි අකිල විරාජ් ඇමතිවරයා කිව්වේ.
මනෝජ්, ඒ වගේම මේ ජනාධිපතිවරයා පසුගියදා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධෙනුත් අපි තොරතුරු දැනගන්නට කැමති. පාර්ලිමේන්තුව නියෝජනය කරන ඕනෑම අයෙකුට ආණ්ඩුව ශක්තිමත් කිරීම සඳහා තමන් සමග එක්විය හැකි බවට ඔහු ප්‍රකාශයක් කළා. අපි දැනගන්නට කැමති මොකක්ද මේ ප්‍රකාශයේ පසුපස ඇති කතන්දරය කියලා.
විශ්වාසභංග යෝජනාවෙන් පස්සේ පහුගිය 6 වෙනිදා ලංකාවේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ජනාධිපතිවරයා හමුවක් පැවැත්වුවා. එහිදී තමයි මේ අදහස ඉදිරිපත් කළේ. දැන් කවුද ආණ්ඩු කරන්නේ, කවුද පැහැදිලිව ඉන්නේ, කවුද යන්නේ, මේ සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවානේ. අපි දැක්කා විශ්වාසභංගයේදී සුසිල් ප්‍රේමජයන් තැමතිවරයාත් කිව්වේ තමන් ඇතුළු අමාත්‍යවරු කීප දෙනෙක්ගේ නම් ටිකක් කියලා. අපි කණ්ඩායම මෙතනින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් ගියොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතුරු වෙන්නේ බෝඩ් ලෑල්ල විතරයි කියලා. එතකොට පක්ෂයටත් යම් අභියෝගයක් තියෙනවා. පක්ෂයේ සභාපතිවරයා ජනාධිපතිවරයා. එතකොට එක්සත් ජාතික පක්ෂයනොත් යම් පීඩනයක් තෙරපීමක් තියෙනවා. එතකොට එතුමාවත් ජනාධිපතිවරයාවත් විශ්වාස භංග යෝජනාවේදී යම් අවස්ථාවකදී විවේචනාත්මක අදහස් වලට භාජනය වුණා. ඉතින් එහෙම බැලුවට පස්සේ මෙතන යම් ස්ථාවරත්වයක් පිළිබඳව ප්‍රශ්නයක් එතුමට දැනෙන්නේ නැතිනේ. ඉතින් මේ නිසා තමයි පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු 225 දෙනාගෙන් ඕනම කෙනෙකුට රාජ්‍ය ශක්තිමත් කරන්න තමන් ආරාධනා කරනවා කියලා කිව්වේ. ඒත් එක්ක මෙතනදී තව සදහනකුත් කරා. එතුමා කිව්වේ මැතිවරණ ක්‍රමයේ පවතින මේ විකෘති තත්වයන් නිසා පළාත් පාලන මැතිවරණ පනත ඉක්මනට සංශෝධනය කරන්න ඕන. ඒ අනුව පළාත් පාලන වල සභික සංඛ්‍යාව 8000 ගානක් තියෙන්නේ, ඒක 4000 ගාන දක්වා අඩු කරන්න ඕන කියලා එතුමා සදහන් කළා. ඉතින් අපි දැක්ක පෙෆරල් සංවිධානයත් මේ පිළිබඳව අදහස් දක්වලා තිබුණා. ඉස්සරහට එන්න තියෙන්නේ පළාත් සභා ඡන්ද විමසීම. පළාත් සභා ඡන්ද විමසීමට කලින් මේ පළාත් පාලන මැතිවරණ ක්‍රමයේ වගේ තියෙන ගැටලු සාගත තැන් निराකරණය කරගත්තේ නැත්නම් පළාත් පාලන ආයතනවල තියෙන අවුල පළාත් සභාවලටත් එන්න පුළුවන්. ඒ නිසා මේ සංශෝධනය පිළිබඳව පෙෆරල් සංවිධානයත් අවධානය යොමු කරලා තිබුණා. මේ අදහස් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග තියෙන හමුවේදී. සංජය ඇහුවා වගේ ලංකාවේ ඉන්න මන්ත්‍රීවරු 225 දෙනාගෙන් ඕනම කෙනෙකුට රජයේ ශක්තිමත් කරන්න තමන් ආරාධනා කරනවා කියලා ජනාධිපතිතුමා කිව්වෙත් එතනදිම තමයි.
හොඳයි මනෝජ්, අපි මේ කරුණු කාරණාවලින් අනතුරුව පසුගියදා මේ ශ්‍රී ලංකාවේ ඉදිරිපත් වුණු නව බදු පනත ආශ්‍රිතව තොරතුරු කතා බහ කරන්නට සූදානම්. මේ බදු පනතේදී කතා බහට ලක්වුණු වැදගත් කාරණයක් තමයි මේ විදේශ විනිමය ශ්‍රී ලංකාවට එවන විට බදු අය කිරීමට මේ බදු පනත යටතේ තීරණයක් අරගෙන තියෙනවායයි කියන කාරණය. පසුගියදා අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළා මෙහි සත්‍යතාවයක් නැහැ කියලා. අපි දැනගන්නට කැමතියි මේ පිළිබඳ තොරතුරු.
ඔව්, විශේෂයෙන්ම ලංකාවේ බදු ආදායමෙන් ඍජු බදු වලින් අපි හොයන්නේ 18%ක් විතරයි. ඉතිරි 82%ම හොයන්නේ වක්‍ර බදු මත කියලා අදහසක් තිබුණා. එතකොට මේ 80%කට 18 කියන ප්‍රතිශත සංයුතිය වෙනස් කරන්න ඕනේ. ඒක හරිනම් 40-60 දක්වාවත් වෙනස් කරන්න ඕන කියලා තීරණය කරලා මේ සංශෝධන ගේනවා කියලා තමයි මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ. එහිදී ප්‍රමුඛ යෝජනා කීපයක් තිබුණා. මාසෙකට රුපියල් 100,000 අඩුවෙන් උපේනායකින් බදු අය කරන්නේ නැහැ. විශ්‍රාමිකාය ආදායම් බද්දෙන් නිදහස් කරනවා. පොලිය අවුරුද්දට රුපියල් 115,000 වැඩි නම්, ඒ කියන්නේ මාසෙකට රුපියල් 125,000 වැඩි නම් රඳවා ගැනීමේ බද්දක් විත්හෝල්ඩින් ටැක්ස් එකකට ඔවුන් යොමු වෙනවා විතරයි කියලා සඳහන් කළා. රෝබ කිව්වා වගේ විදේශ රැකියා කරන අයට විදේශ විනිමය වලට මොකද වෙන්නේ කියලා මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පෞගී සතිය අදහස් දක්වුවා වෙයිද කියලා තිබුණා. විදේශ රටවල රැකියා කරන අයට තමන්ගේ ආදායමට ආදායම් බදු ගෙවන්න අවශ්‍ය නැහැ. ඒ අය පිටරට වැඩ කළත් මේ ආණ්ඩුවේ නියෝජනා කරන ප්‍රමාණ වලට වඩා ලංකාවේදී යම් ආදායමක් උපයනවා නම් ඒකට විතරයි බදු අය කරන්නේ. එම නැත්නම් විදේශ රටක ඉඳලා උපයන මුදලට බදු අය කරන්න සූදානමක් නැහැ කියන දේ ඔහු සඳහන් කළා.
මනෝජ්, අවසන් වශයෙන් දැනගන්නට කැමතියි, මං හිතන්නේ මේ සියලුම මතභේදාත්මක දේශපාලනික කරුණු කාරණා සමගින් ශ්‍රී ලාංකික ජනතාවේ වගේම විශේෂයෙන්ම ලෝ පුරා සිටින ශ්‍රී ලාංකික ජනතාව සූදානම් වෙනවා සිංහල අලුත් අවුරුද්ද සමරන්නට. අපි දැනගන්නට කැමතියි ශ්‍රී ලංකාවේ කොහොමද සිංහල අලුත් අවුරුදු සූදානම වාර්තාවන්නේ කියලා.
ශ්‍රී ලංකාවේ මෙවර අලුත් අවුරුදු සමරන්න අපි දකිනවා බොහෝ දිනක් ඉතා කැමැත්තෙන් සූදානමින් ඉන්න බව. දැන් ඊයෙන් ගෙවුණු සතියන්තයත් කොළඹ ඇතුළු තදාසන්න නගර සෑහෙන වාහන තදබදයක් අපි දකින්න ලැබුණ. අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් ගන්න විවේකී සතියන්තයේ බොහෝ දෙනෙක් එළියට එනවා අපි දැක්කා. බක්මහා උළෙල සංවිධානය වෙනවා ඉදිරියේදී එවැනි කටයුතු වෙනුවෙන් යම් සූදානමක් තිබෙනවා. විශේෂයෙන් මහානගර සංවර්ධන අමාත්‍යංශය, මහානගර අමාත්‍යංශය විශේෂ බක්මහා උළෙලක් ලංකාවේ සංවිධානය කරලා තිබුණා. ටිකක් දෙවන්ත විදිහට ඕන්නේ වැඩ කටයුතු කරනවා. ඉතින් ලංකාවෙත් අලුත් අවුරුද්ද සමරන්න, නැකත් සමරන්න ලංකාවේ ජනතාවත් බොහොම කැමැත්තෙන් උනන්දුවෙන් බලන් ඉන්න හැඩක් අපිට පේන්න තියෙනවා. ලබන සෙනසුරාදා දවසේ තමයි අලුත් අවුරුද්ද උදා වෙන්නේ. අලුත් අවුරුද්දට තව සතියක විතර කාලයක් තියෙන්නේ. ගෙවල් දොරවල් අස්පස් කරලා අලුත් අවුරුද්ද වෙනුවෙන් සූදානම් වෙලා පාසල් නිවාඩු කාලයත් ආරම්භ වුණා. දරුවොත් එක්ක ගම්බිම් බලා යන්න, ඉතින් අලුත් අවුරුදු සිරිත් විරිත් වලට මුල් තැන දෙන්න සමරන්න බොහෝ දෙනෙක් සූදානම්මින් ඉන්න බවක් පේන්න තියෙනවා. අලුත් අවුරුද්ද ජයයි වගේ තමයි දැනට පේන්න තියෙන ලක්ෂණ වලින් අපිට වාර්තා කරන්න තියෙන්නේ.
හොඳයි මනෝජ්, අපි ඔබටත් සියලුම ශ්‍රී ලාංකික අසන්නන්ටත් සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. අපි එහෙමනම් ඔබට සමු දෙනවා එළඹෙන සතියේදී අපි සූදානම් මේ ආකාරයෙන් නැවතත් ඔබ සමගින් සම්බන්ධ වන්නට.
ඔව්, එළඹෙන්න වතාවේ අපි හමුවන්නේ අලුත් අවුරුද්ද උදාවත් එක්ක. ඉතින් එළඹෙන අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා අපි ශ්‍රී ලංකාවෙන් ඉඳලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි සංජය අදත් අදහස් වූ මාරුවට සම්බන්ධ කරගත්තට.
බොහොම ස්තුතියි මනෝජ්.